ගරු උපුල් කිත්සිරි මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක් ලැබෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද අයවැය දෙවනිවර කියවීමේ අවස්ථාවේදී මට මතක් වෙනවා පණ්ඩිත අමරදේව මහත්මයා විසින් ගායනා කළ ගීතයක මුල් පදපේලේ පිලේ පැදුර හේනට අරගෙන යනවා. ඒ පදපේලිය අවසන් වෙන්නේ හිතේ දුකට එතකොට කවි කියවෙනවා කියලා. මම හිතන්නේ මේ පෞගිය අවස්ථාවල මේ කතාව ඇහුවෙන් පස්සේ අපිට පේන දේ තමයි මේ විපක්ෂය විසින් මම හිතන්නේ ආණ්ඩු බලය ගන්න බලාපොරොත්තු වෙච්ච අය විසින් මේ හිතේ දුකටද මේ ටික කියන්නේ කියලා. මොකද පසුගිය ජනාධිපතිවරණයට කලින් මම අපි ගැන කියපු ටික ගත්තොත් මේ පොළවේ පැල කරන්න බැරි මහා බේගල් ටිකක් කිව්වා. ඊළඟට ජනාධිපති කොරයා පත් වෙලා පාර්ලිමේන්තු මැතිවරණය ආපු වෙලාවේ අපි දැක්කා මේ ආණ්ඩුව පිළිබඳව මාස 6න් වැටෙන එකක් පිළිබඳව, ඒ වගේම අපි දැක්කා ඩොලර් පිළිබඳව, ඒ වගේ විවිධ දේවල් ප්‍රමාණයක් කිව්වා පාර්ලිමේන්තු මැතිවරණය කලින්. ඒකෙන් අපිට තියෙන දේ තමයි ඒ කියපු ටික වුණා නම් දැන් මෙතුමලා කියනා වගේ මේ ආණ්ඩුව වැටිලා. එහෙම වුණා නම් මේ අයවැය පහුගිය අයවැය කියවන්න හිටියේ, මේ අයවැය කියවන්න හිටියේ ජනාධිපතිවරයා ලෙස විපක්ෂ නායකතුමා හෝ අර හර්ෂද සිල්වා මන්ත්‍රීතුමා තමයි මෙතනින් දැන් අයවැය කියවන්න ලැහැත් වෙලා හිටියේ. ඒ විදිහට තමයි අපි ගැන පහුගිය කාලේ කිව්වේ. හැබැයි අපි විශේෂයෙන්ම ගත්තොත් ඡායා කැබිනට් මණ්ඩලත් නම් කළා තිබුණේ. ජනාධිපතිවරයා නම් කරාට හැබැයි අගමැතිවරයා නම් කරේ නැහැ. විපක්ෂ නායකතුමා අගමැතිවරයා නම් කරේ නැහැ, අනිත් ටිකරන් නම් කරා. කෘෂිකර්ම ඇමති වෙන්නත් කට්ටිය බලාගෙන හිටියා. ක්‍රීඩා ඇමති වෙන්නත් කට්ටිය බලාගෙන හිටියා. ඒ වගේම විදුලි බල ඇමති වෙන්නත් කට්ටිය බලාගෙන හිටියා. එහෙම තමයි හිටියේ. එනිසා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. 2024 අගෝස්තු මාසයේ අපි බලය ගන්නකොට මේ රටේ ඔප්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් තිබුණේ 332 මිලකට. හැබැයි අද 294 රුපියල් 38කින් අඩු වෙලා තියෙනවා. ඒ වගේම ඔප්ටේන් 95 පෙට්‍රල් තිබුණේ 377, අද වෙනකොට 335 රුපියල් 42කින් අඩු වෙලා තියෙනවා. ඒ වගේම ඩීසල් 307 සිට 277 දක්වා රුපියල් 30කින් අඩු වෙලා තියෙනවා. සුපිරි ඩීසල් 352 සිට 318 දක්වා රුපියල් 34කින් අඩු වෙලා තියෙනවා. ඒ වගේම තමයි ලාම්පු තෙල් 202 ඉඳලා 180 වෙනකන් රුපියල් 22කින් අඩු වෙලා තියෙනවා. ඒ නිසා බලාගෙන හිටියේ තෙල් පෝලිං හැදෙනකම්. ඒ නිසා අපි ආණ්ඩුව මේ වෙනකොට මේ සෑම ඉන්ධන වර්ගයක මිල අපි පහත දාලා තියෙනවා. ඒ වගේම තමයි පහුගිය කාලේ විදුලිය සම්බන්ධයෙන් කතා කළා. අපි අවිල්ලා අර 30කින් 40කින් විදුලිය වැඩි කරා වගේ. අපි 2024 සැප්තැම්බර් මාසේ ඒකක 90ක් පාවිච්චි කරන කෙනෙක්ගේ විදුලි බිල වුණේ 1824. හැබැයි 2025 සැප්තැම්බර් මාසේ මේ වෙනකොට ඒකක 90ක් පාවිච්චි කරන කෙනෙක්ගේ බිල 1720 යම් ප්‍රමාණකින්. අර කියපු තරම් බැරි වුණාට හැබැයි යම් ප්‍රමාණකින් අඩු වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඩොලර් එක පිළිබඳ, අපි ඩොලර් එක පිළිබඳ දන්නේ නැහැ කිව්වා. හැබැයි අපි දැක්කා ඒ ආණ්ඩු එන වෙලේ කිව්වේ ඩොලර් එක රුපියල් 600 දක්වා මිලකට වැඩි වෙන එකක් ගැන තමයි කතා කරේ. හැබැයි මේ වෙනකොට අපි දන්නවා 2024 සැප්තැම්බර් 21 ජනාධිපතිවරණය තියෙන දවසේ මධ්‍යගය රුපියල් 301.49. අද ඊයේ වෙනකොට 303.99. ලොකු වෙනසක් වෙලා නැහැ. එසක් කිව්වේ 600 දක්වා යනවා, මේ රට වැටෙනවා, එහෙම තමයි කිව්වේ. ඒ වගේම තමයි අපි මතක් කරන්න ඕන පහුගිය කාලේ සාපේක්ෂව මේ රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල කොහොමද තිබුණේ කියලා. මොකද අපිට කිව්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ කන්න නැතුව පෝලිං වල ඉන්න වෙයි කියලා කිව්වේ. හැබැයි මම අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක මිල කියන්නම්. හාල් මිල 200යි 224 අදත් ඒ ගාන වෙනස් වෙලා නැහැ. අල කිලෝ එකක් තිබුණේ එදා තිබුණේ 280ක සාමාන්‍ය අගයක අද 220 දක්වා අඩු වෙලා තියෙනවා. පරිප්පු තිබුණේ 380යි 420 අතර අද 250 මිලට ඇවිල්ලා තියෙනවා. බීලුණු 220 260යි තිබුණේ අද 175ක මිලට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම කුකුල් මස් තිබුණේ 1050 1200 අතර අද 1000ක මිලට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි බිත්තරයක් රුපියල් 55යි 60යි අතර තිබුණේ අද රුපියල් 30ක මිලකට තියෙනවා. පාන් ගෙඩියක් තිබුණේ රුපියල් 108යි අද 120 130 අතරට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා කන්න නැතුව පෝලිං වල ඉන්නවා කියලා කිව්වේ. හැබැයි මම මතක් කරලා දෙන්න ඕනේ වෙන මොනවා නිසා නෙමෙයි නේද? මාණ්ඩුවට නේද? අර කිසිම දෙයක් නොකරපු කණ්ඩායමක් හැටියට තමයි අපි හැඳින්වුවේ. ඒ නිසා තමයි. ඒ වගේම තමයි අපි විශේෂයෙන්ම ගත්තොත් ඊයේ විවාදය ඇතුළේ කාර්යප්පර මන්ත්‍රීතුමා අපි දැක්කා වතුකම්කරු ජනතාව පිළිබඳව ඒ ලැබෙන ආණ්ඩුවෙන් ලබා දෙන රුපියල් 200 පිළිබඳව මං හිතන්නේ ඉතාම කනගාටුදායක ප්‍රකාශයක් කළේ. අපි දන්නා වතුකම්කරු අවුරුදු 130ක වගේ කාලයක් ලක්ෂයක පමණ වතුකම්කරු ජනතාව අදත් දවස් 22ක් වවුන් වැඩ කරොත් සමහර දවස් 22ක් 25ක් හම්බෙන්නේ දවස් 22ක් වවුනොත් වැඩ කරොත් ඔවුන්ට අද වැටුප ලැබෙන්නේ රුපියල් 29,700යි. මේ හරහා මේ ආණ්ඩුව ඒ වගේම ඒ වතු හාම්පතුන් සමග සාකච්ඡාවේදී මේ වැඩි කරන එක වැඩි කරන ප්‍රමාණය අතර රුපියල් 10,000ක ඒ වගේම රුපියල් 20,000 මේ යන්න පුළුවන් මේ මිල අතරේ අපි දන්නවා මේ වතුකම්කරුවන්ට මේ මුදල රුපියල් 10,000 කියන්නේ උපරිමයේ දක්වා ඉතා විශාල මුදලක්. ඒ නිසා අපි කනගාටු වෙනවා එවැනි තත්ත්වයක් ඇතුලේ මේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ. අපි දන්නවා වතුකම්කරු ජනතාව ඉතාම ඔවුන්ගේ ජීවිත ඉතාම දුක්ඛිත ජීවිතයක් ගත කරන්නේ. ඒ නිසා අපි දන්නවා ඒ ජනතාවගේ ලැබෙන වැටුප මදි. ඒ නිසා තමයි ආණ්ඩුවක් හැටියට ඒ මුදල් ලබා දෙන අපි දැක්ක බොහෝ විපක්ෂ මන්ත්‍රීවරු ඒකට නොඑක් දේවල් කියනවා. ඒ අපි හිතන්නේ ඒ වතු හාම්පුතුන්ට වෙනුවෙන් අපි කටයුතු කරනවා ඒ වතුකම්කරුවන්ගේ ඒ වැඩි කරපු මුදල පිළිබඳව. ඒ වගේම තමයි විශේෂයෙන්ම ගත්තොත් ඊයේ අපිට සමාජවාදයයි ලිබරල් වාදයයි එක මන්ත්‍රීතුමෙක් උගන්වන්න ගියා. මම හිතන්නේ පටල ගත්තා. ඒ නිසා ලිබරල් වාදයයි සමාජවාදයයි පිළිබඳව කියන්නේ නැතුව අර පන්තිවල ළමයින්ට කතා කරනවා වගේ ඔහේ කියාගෙන ගියා. ඒ නිසා මම එතුමාට කියනවා හොඳට පොතපත කියවලා ඇවිල්ලා ওই ටික කතා කරා නම් වඩාත්ම හොඳයි කියලා. ඉතින් ඒ නිසා අපි දන්නවා දැන් නොඑක් විද ගත්තොත් අපිට නොඑක් අවලාද ඇතුලේ තමයි අපේ මේ අයවැය කතා ඇතුලේ මෙන්නේ. සමහර විට ගත්තොත් අපි දන්නවා මේ අය 2026 අයවැය ඇතුලේ අපි ප්‍රධානම අපේ උපාය මාර්ග 6ක් අනුව තමයි අපි කටයුතු කරමින් ඉන්නේ. තිරස අපි සැමටම තිරසරභාවේ ආර්ථික ප්‍රතිලාභ ලැබෙන ආර්ථිකයක් ඇති කිරීම තමයි අපේ ප්‍රධාන අරමුණ වෙන්නේ. ඒක තමයි අපේ ඉලක්කය. ඊළඟට අපනයන විවිධාංක ගීකරණය. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ වසර ඇතුලේ ඉදිරි කාලවලදී අපනයන විවිධාංගීකරණය කළා ඒ ඇතුලේ විශේෂයෙන් මේ රටේ ආර්ථිකය අපි ගොඩනගන්න. ඒ වගේම ණය තිරසරභාවය පිළිබඳව අපි දන්නා මේ අපිට ගෙවන්න තියෙන්නේ ඉතිහාසයේ ගත්ත මහා නායකන්දක්. අපි මේ අවුරුද්දේ ඩොලර් මිලියන 2200ක වගේ ප්‍රමාණයක් අපි ණය ගෙවමින් යනවා. ඒ වගේම තමයි නිෂ්පාදන ආර්ථිකයක් අපි ඇති කරන්න ඕන. අපි දන්නා නිෂ්පාදන ආර්ථිකයේදී සමහර සාම්ප්‍රදායික
කර්මාන්තතුමනි තව විනාඩි 2ක කාලයක් පමණයි ඔබට
තියෙන්නේ. නිෂ්පාදන කර්මාන්ත අපි ආරම්භ කරන්න ඕනේ. ග්‍රාමීය දිලිඳු බව නැති කරන්න ඕනේ. ඒ නිසා තමයි අපි අයවැයේදී ඒ පිළිබඳව අපි ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරලා තියෙන්නේ. ඩිජිටල් ආර්ථිකයකට යන්න ඕනේ. ඒ හරහා අපි දැන් ලෝකෙ දියුණු වෙලා තියෙන්නේ. අපේ රටත් දියුණු කරන්න ඕනේ. ඒ නිසා තමයි ඩිජිටල් ආර්ථිකය අපේ ප්‍රධාන ප්‍රතිපත්තියක් බවට පත් වෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඒ හරහා යන්න. මේ වැඩ කටයුතු කරද්දී අපි දන්නවා අපේ රාජ්‍ය සේවය ඇතුලේ විශාල තනතුරු පුරප්පාඩු ප්‍රමාණයක් තිබෙනවා. අපේ නිසා මේ අයවැයනුත් අපි ඉදිරියේදී 70,000ක පමණ ඒ රාජ්‍ය සේවක නිලධාරීන් ප්‍රමාණයක් අපි බඳව ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් ඉන්නවා. මොකද අපි දැන් තාක්ෂික නිලධාරීන්ගේ ගොඩාක් හිඟයක් තියෙනවා, ඉංජිනේරුවරුන්ගේ මේ අයගේ හිඟයක් තියෙනවා. මේ කටයුතු කරගෙන යද්දී අපිට ඒ අවස්ථා ඉක්මනට පුරව ගන්න ඕනේ. ඒ නිසා තමයි අර අයවැය ප්‍රගතිය 150යි කියලා ගිය අවුරුද්දේ අයවැය පිළිබඳව කතා කරන්නේ. 150ක් ප්‍රගතිය. තවත් මේ අවුරුද්ද තවත් මාසයක් දෙකක් ඉස්සරහට යන්න තියෙනවා. ඒව ඇතුලේ අපි සමහර විට ඒව ඇතුලේ අපි නාස්තිය, හොරකම, දූෂණය අපි අඩු කරලා තියෙනවා. ඒව ඇතුලේ අපිට හොඳ උදාහරණ තියෙනවා. වෙනද සමහර විට ටෙන්ඩර් එකක් ඒ නිශ්චිත මුදලට ගත්තා නම් අදය විශාල ප්‍රමාණිකින් අඩුවෙලා තියෙනවා. ඒවැයෙන් කරන කාර්යභාරය අද වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම ගත්තොත් අපි කියන්න ඕන අපි මේ රටේ මේ
අයවැය කාලය අවසානයි කරු
මන්ත්‍රීතුමනි. මේ ආර්ථිකය හදන්න විශේෂ සැලසුම් ප්‍රමාණයක් තියෙනවා. අපි ඉදිරියේදී මේ පිළිබඳ සාකච්ඡා කළා. මේ රට නිවැරදි මාවතර ගේන්න නිවැරදි වෙනසක් කරන්න මේ ආණ්ඩුව කටයුතු කරනවා කියලා ඉල්ලමින් මම නිරන්තර බොහොම ස්තුතියි.